කතානායකර විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 2026 පෙබරවාරි 19 වෙනි දින ලංකා ශ්‍රී ලංකා තත්ත්ව දීපල වෘත්තිකයන්ගේ ආයතනය නැමැති පනත් කෙටුම්පතේ සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2 පළාත් සභා ඡන්ද විමසීම් කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවේ සේවයේ පිණිස ගරු විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මත්තු සඳහන් මන්ත්‍රීවරයන් මවිසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුට දන්වනු කැමැත්තෙමි. ගරු මුනීර් මුලෆර් මහතා, ගරු නීතිඥ සුනිල් වටගල මහතා, ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, ගරු ආර් එම් මද්දුම බණ්ඩාර මහතා, ගරු මනෝ ගණේෂන් මහතා, ගරු ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා, ගරු ශානික්‍යන් රාජපුත්‍රන් රාසමාණික මහතා, ගරු සමන්මලි ගුණසිංහ මහත්මිය, ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා, ගරු චන්දන සූර්යාරච්චි මහතා, ගරු ජනාධිපති නීතිඥ එම් නිසාම් කාර්යප්පල් මහතා. කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ස්ථාවර නියෝග 119 සහ 120 සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන ස්ථාවර නියෝගය පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපතිවරයා වශයෙන් මම පිළිගන්නමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා, ප්‍රධාන සංවිධායකතුමා,
කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
විද්‍යා තාක්ෂණ සහ ඩිජිටල් පරිණාමණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා විසින් පිළිගැන්වේ.
ගරු කතානායකතුමනි, විද්‍යා තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමණය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපතිවරයා මා විසින් විද්‍යා තාක්ෂණ සහ ඩිජිටල් පරිණාමණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2024 වර්ෂය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2023 සහ 2024 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනේ විසින් පිළිගැන්වීම. ඒ වෙනුවට ගරු නිලන්ති කොට්ටහක්කි මන්ත්‍රීතුමිය.
ගරු කතානායකතුමනි, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සමදතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා. ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, හල්මිල් වැලව කෙවිටියේ යන ලිපිණේ පදිංචි එච්.ඒ. රාජිකා ජීවනි ඇටියාරච්චි මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමු.
ගරු පාලනීතු මන්ත්‍රී අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, හොරණ මීවන පලාන පුහුවල හන්දිය සෙව්වන්දී යන ලිපිණේ පදිංචි යූ සරත් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නේ.
ගරු පාලනීතු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්ච මහත්මිය.
ගරු කතානායකතුමනි, පානදුර අලුබෝමුල්ල පමුණුගම ජයන්ති මාවත අංක 120A56 දරණ ස්ථානයේහි පදිංචි අයි දයාවංශද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල මහතා.
ගරු කතානායකතුමනි, ගලේවෙල බඹරගස්සව මොරගොල්ල 7:90 යන ලිපිණේ පදිංචි TW අජන්තා නිල්මිනි කුමාරි දිසානායක මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා, කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්නාංක 2 ගරු අජිත් පී පෙරේරා මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, අධිකරණතුමාගෙන් ප්‍රශ්න අසන.
ගරු අමාත්‍යතුමා,
ආයන රෝමිලකම් 1:18 අංක 9 දරන අධිකරණ සංවිධාන පනතේ 12A1A වගන්තිය, රෝමිලකම් 2:18 ජූලි මාස 4, රෝමිලකම් 3 ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අංක 1 පවතින නඩු සංඛ්‍යාව 2යි අවසන් කළ නඩු සංඛ්‍යාව 4යි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අංක 2 පවතින නඩු සංඛ්‍යාව 2යි අවසන් කළ නඩු සංඛ්‍යාව 1යි ආරම්භ කළ දිනේ සිට මේ දක්වා එම අධිකරණ වෙත ඉදිරිපත් කළ නඩු සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද 2018 ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ අංක 3යි 2යි නැත 2019 ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ 1 2යි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය 2 2යි ඉන්පසු 2024 ත්‍රිපුද්ගල 2024 ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ 1 1 නඩුවයි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ 2 නඩු නැහැ 2025 ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ 2යි ආයන්න රෝම ඉලක්කම් 1 නැත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ අංක 1 මගින් 2026 2010 දී නැතිව මෙම අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපියට අනුව දැනට සක්‍රියව පවතින නඩු ප්‍රමාණය ඇමුණු මංක 2 ලෙස සමුල්ලා තියෙනවා ඒ සභාගත කරන්නම් නඩු 3ක් තියෙනවා රෝම ඉලක්කම් 2 ශ්‍රී ලංකා පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නැවත පිහිටුවීමට සහ දූෂණ විරෝධී පනත යටතේ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශාල නඩු ප්‍රමාණයක් ගොනු කරනු ඇති බව මෙම රජයේ අපේක්ෂාව වේ. 2025 9 29 දී නැතිව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙතින් යොමු කරන ලද ලිපියට අනුකූලව දැනට එක් අධිකරණයක් ආරම්භ කර ලද අතර තවත් එක් අධිකරණයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. ඇත්තම මේ ගැන ඊයේ පැහැදිලි කරා වඩාත් හොඳට අපි අලුතෙන් මහාධිකරණ 7ක් 5ක් පිහිටවනවා අලුත් කඩය පරිශ්‍රය තුළ. ඒ වගේම තව 2ක් පිහිටවනවා අලුත් කඩේ පරිශ්‍රය තුළ. ඒතකොට තව මහාධිකරණ 7ක් එනවා. අර පිහිටවන මහාධිකරණ 5ේ තියෙන වඩාත් වැදගත් දේ තමයි ඒකේ සියලුම ඇතුලේ බෙන්චර්ස් ඒ අවශ්‍ය දේවල් හදලා තියෙන්නේ අවශ්‍ය වෙලාවට ත්‍රිපුද්ගල මහාධිකරණ වශයෙන් කටයුතු කරන්නත් නැත්නම් තනි කෙනා වශයෙන් කටයුතු කරන්නත්. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ වේගවත් කිරීම සඳහා එය මේ වසර තුල මැද වෙනකොට වෙනවා කියන එක තමයි අපේක්ෂාව තියෙන්නේ.
ඉස්තුගරු මන්ත්‍රීතුමා.
අර කතානායකතුමනි 2018 කරපු අධිකරණ සංවිධාන පනත සංශෝධනය අනුව විශේෂ ප්‍රතිපාදන සලසල තියෙනවා දිනපතා නඩු විභාග කරන්න. ඩේ ටු ඩේ ට්‍රයල් විභාග කරන්න. ඒ වගේම මෙවැනි නඩු වල චූදිතයන් තමන්ගේ නඩු කල්නමා ගන්න විශේ෷ උත්සාහයක් ගන්න. ඒ උත්සාහයන් වලක්ව ගන්න තියෙන ක්‍රමය තමයි දිනපතා නඩු වැසීමට බල කරන ප්‍රතිපාදන ඇතුළත් කිරීම. ඒ වගේම දිනපතා නඩු වැසීම සඳහා අවශ්‍ය කරන පරිසරය සකස් කිරීම. ඒ සඳහා නීතිවිචරණට පහසුකම් දෙන්න ඕනේ, විනිශ්චයකරණ පහසුකම් දෙන්න ඕනේ, ඒ වගේම සාක්ෂිකරුවන්ට පහසුකම් දෙන්න ඕනේ. එතකොට මේ සඳහා තමයි ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණ පිහිටුවේ. දැන් ඔබතුමාට දකින්න පුළුවන් ඇති ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉස්සරහා ස්ථීරම හදලා තියෙන ගොඩනැගිල්ලම වෙනම හැදුවේකට. ඒ වගේම තවත් කලින් තිබුණු අධිකරණ පරිශ්‍රවලත් එක පටන් ගත්තා. එතකොට මේ ඒ නිසා මේ 2018 නීති අනුව ඒ වගේම අග්‍රනිෂ්කාරතුමාගේ අනුමැතිය ඇතුව තමයි මේ ට්‍රයිලට් බවලට මේ යොමු කරන්නේ. එතකොට ඒක අර දේශපාලන පළිගැනීමක් නෙමෙයි නඩුවේ තිබෙන වටිනකම අනුව නඩුවේ තියෙන බරපතලකම අනුව. එතකොට දැන් මේ ක්‍රියාදාමයෙන් පිට ගිහිල්ලා වෙනත් ක්‍රමයක් තමයි හදන්න පටන් ගන්න. ඒ ගැන රජයට අයිතියක් තියෙනවා තොරගන්න මොන පාරද යන්නේ කියලා. ඒ කියන්නේ මේ 2018 පනත යටතේ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ ක්‍රමවේදයට යනවද නැත්නම් සාමාන්‍ය ක්‍රමයට ට්‍රයිලට් බය යනවද කියන එක රජයේ තොරගැනීමක් මංගෙට යමක් කියන්නේ නැහැ. නමුත් අමතුමනි මේ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටවලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අර රජයේ මුදල් වලින් තමන්ගේ දෙමාපියන්ගේ සොහොන ඉදිකිරීම ගැන නඩුවක් තිබුණා. ඒ නඩුව අඩක් විභාග වෙනකොට විතිකාරයා රෝගී බව කියලා විදේශගත වුණා. කාලයක් ඉඳලා ලංකාවට ආවා. ඉන්පස්සේ ඔහු ජනාධිපති වුණා. ජනාධිපති වෙලා පහුවෙනි දවසේ ජනාධිපතිවරයාට තියෙන මුක්තිය අනුව නඩු අස්කරගත්තා. දැන් ඔහුට මුක්තියක් නැහැ. ඔබතුමා ඒක දන්නවා. එතකොට ඒ අඩක් විභාග කරපු නඩුව මුක්තිය නිසා නතර කරපු නඩුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව මේ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරපු නඩුව ඇයි නැවත ආරම්භ නොකරන්නේ දැන් වසරක් ගත වෙලා? මේක බරපතල නඩුවක්. මේ රටේ ආර්ථිකය විනාශ කරපු, රට ආපස්සට ඇදලා දාපු, ඒ වගේම තමන් ජනාධිපති වෙන්න
කලින්ම
ලේකම් කමේ ඉඳලා මේ බරපතල දූෂණය කරපු ඒ තනත්තර විරුද්ධව අඩක් විභාග කරපු මුක්තිය නිසා අඩාල කරපු නඩුව නැවත පවරන්න මේ රජය කටයුතු කරනවද, නීතිපතිවරත් එක්කම සාකච්ඡා කරනවද, ඒ සම්බන්ධ ගන්න ක්‍රියාමාර්ග මොනවද?
කරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ස්ථිර පුද්ගල මහාධිකරණ වල වැඩ කෙරෙනවා. ඊට අමතරව මොන උසාවිවල මොන නඩු දහන්නේ කියන එක අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අග්‍රමිෂ කාර්යාව විසින් කරනු ලබනවා. ඊට අමතරව ජනතා මතය අනුව අධිකරණේ නඩු අහන්න නැතුණාට ජනතා අභිලාෂ තේරුම්ගෙන සමහර විට මේවා අල්ලස් නඩු අහන එක වැඩි වෙන්න පුළුවන්. ඒක මා දන්නේ නැහැ. අධිකරණ අමාත්‍යාංශයේ වශයෙන් මට පුළුවන් වෙන්නේ ඊ යටිතල පහසුකම් ටික දෙන්න. උසාවි හතක් දෙනවා. කෝවද ට්‍රයල් ලැඩ් බා කරන්න ඕන, කෝවද නැත්තේ කියන එක නීතිපතිත් අග්‍රමිෂ කාර්තුමත් මැදිහත් වෙලා ගන්න තීඳු තීරණ. ඒ නිසා එකක් සාතික කළ කියන්න පුළුවන්. මට මතකයි මේ විපක්ෂයේම සමහර මන්ත්‍රීවරු ඔබ කිට්ටුව වාඩිලා ඉන්න කට්ටියත් දිනපතා නඩු අහනකොට අසාධාරණයක් වෙනවා කියලා කියනවා. දැන් ඔබතුමා කියනවා දිනපතා නඩු අහන්න කියලා. මම ඔබතුමත් එක්ක එකගයි. දිනපතා අහන්න ඕන. ඒක කෙරෙනවා. එකම දේ අපි එනකොට තිබුණු පුරප්පාඩු සංඛ්‍යාවත් එක්ක බලනකොට ඔබ දන්නවා නඩු කාර්තුමේ හිටියේ කියලා විතරක් නඩු අහන්න බෑ. ඒවට ඉන්න ස්ටෙනෝලා ස්ටාෆ් අවශ්‍ය වෙනවා. ඒවා බඳවා ගැනීම දැන් කෙරෙනවා. මට සහතික කරලා කියන්න පුළුවන් මේ වසර මැද වෙනකොට ඔබට අවශ්‍ය වේගයෙන්ම නඩු ටික ඇහෙනවා කියන එක කියන්න පුළුවන්. පොලිස්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙවෙනි ප්‍රශ්නය.
දෙවෙනි ප්‍රශ්නේ අහන්න කලින් පළවෙනි ප්‍රශ්නේ මම උත්තර දුන්නේ
නැහැ. මම
ඇහුවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නඩුව ඉල්ලාස් කරගත්තා. ඒ නඩුව නැවත පාරනවද නැද්ද? ඒකයි මම ඔබතුමාට පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ. ඒකට උත්තරයක් දෙන්න.
ගරු
ප්‍රශ්නේ උත්තර දෙන්නේ නැහැ කතානායකතුමනි.
ගරු ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්න.
ප්‍රධාන ප්‍රශ්නේ
කතානායකතුමනි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නඩු තෝරනවා. දැන් ගරු කතානායකතුමනි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නඩු තෝරනවා. ඒ කියන්නේ කාටද නඩු පවරන්නේ?
විවාදයක් කියන්න බෑ ගරු ඔබතුමාට
අහන්න කවුද? දැන් මේ පහුගිය සිලෙක්ටිව් මේක ගරු ජනාධිපති මේ කතානායකතුමනි. මේ මොකද?
දෙවෙනි ප්‍රශ්නේ අහන්න මම
මගේ දෙවෙනි ප්‍රශ්නේ මෙච්චරයි.
ඔව්.
හරි. කවුරුත් දන්නවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් විශාල පිරිසකට විරුද්ධව බලගත්තු ධනවත් ශක්තිමත් දූෂිතයන්ට විරුද්ධව පවරලා ඉල්ලාස් කරගත්ත නඩු නැවත පවරනවා කියලා පහුගිය ජනාධිපති වරන්දේ පොරොන්දු වුණා. ඔබතුමත් ඒක දන්නවා. එතකොට 42ක් තිබුණා ඒ නඩු. ඒ නඩු නැවත පවරන්නේ නැති ඇයි? බයද? මොකද වෙන ඩීල් එකක් තියෙනවා?
මොකද
ගැටලුවක්
තියෙනවා? මොකද අවශ්‍ය කටයුතු කරන්න.
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, මේ සභාවේ රීති අනුව මූලික ප්‍රශ්නයෙන් පැන නගින විෂයට අදාළව අතුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න මම බැඳිලා ඉන්නවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. මම කියන්නේ නෑ, ඔබ ඇහුවේ සංඛ්‍යා දත්ත ගැන මිසක් අ පුද්ගලයන්ගේ නඩු ගැන නෙමෙයි. ඒ නිසා මම ඒකට පිළිතුරු දෙන්නේ නෑ. හැබැයි මම එක දෙයක් කියන්නට ඕන ගරු කතානායකතුමනි. ගෝඨාභය රාජපක්ෂ බලේ ඉන්නකොට ඒ නමවත් කියන්න බය ඇඳන් යට හිටපු කට්ටිය දැන් වීරය වෙන එක තමයි ප්‍රශ්නේ. ඒ පමණයි.
ප්‍රශ්නාංක තුන ගරු රවි කරුණානායක මහතා, වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ
ප්‍රශ්නේ.
අනු දෙක ආයටතේ ගරුණ මේ බැහැර වෙලා තියෙනවා. මේ අධිකරණ ඇමතිවරයාගෙන් අහලා තියෙන නඩු ගැන. එතකොට නඩු ගැන අහන එක, ඒ නඩු විස්තර අහන එක විෂය කටයුත්තක් මේ ප්‍රශ්නෙට බැහැර නැහැ කියන කාරණේ ඔබතුමාව මේ නොමග යවනවා. මේ අධිකරණ ඇමති නඩු ගැන අහන්නේ, නඩු ගැන ප්‍රශ්න අහලා
තියෙනවා.
මොකද්ද මේ බොරු කරා?
ඔබතුමා පොයින්ට් මොකද්ද?
92 2 කතානායකතුමනි, මෙතන යම්කිසි ගැටලුවක් පැන නැගුණට පස්සේ අමෙතුමා උත්තර දීපු විදිය ගැන මෙතුම ප්‍රශ්න කරන්නේ. ඒක අමෙතුමා සමිතුම බලා ගන්න ඕනක වෙනම දෙයක්. දැන් මේකේ ප්‍රශ්න වාරය හරි පැහැදිලි. මට තියෙන ප්‍රශ්නේ එතුමාට දෙන පොයින්ට් එකක් නැහැ. ඒතර හැම එකටම පොයින්ට් ඔයිපෝඩ් කියලා ගන්න එක මොකද අදාළත් ඒකේ. එහෙම කළොත් අපිත් මේ වෙලාව ගන්නවා.
ගරෝ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, ඔබතුමා සභාව නිශ්ශබ්ද කළ දෙනවා නම් මට
උදාහරණ කරන්න බුලා. අජිත් විමල මන්ත්‍රීතුමා ඔබතුමා වාඩි වෙන්න.
ඔව්. 2015-20 නඩු ටික හරියට ඇව්වා නම් මෙච්චර කෑ ගන්න
නෑ.
2015-20 හරියට නඩු ටික ඇව්වා නම් එහෙම සාක්ෂි අලුතේ දියාගෙන වැඩේ කරන්න තිබුණා. හරි. එක ලලිත් අතුලත් මුදලේ මහපොළ බාරකාර අරමුදලේ බාරකාර මණ්ඩල සමාජිකයන්ගේ නම් සභාපති විජිත් කේ මලල්ගොඩ මහතා, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
ප්‍රාරම්භක ගරු වසන් සමරසිංහ මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍ය උසස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය යන විෂයන් පවරැති අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම්වරයා හැටියට නාලක කළුවෑව මහතා වෙළඳ විෂය පවරැති අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම්වරයා හැටියට කේ ඒ විමලේන්ති රාජා මහතා පත්කල සමාජික ජේෂ්ඨ මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පත්කල සමාජික චන්දන කොමුදු කුමාර මහතා දෙක ආ දෙක ලලිත් අතුලත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ භාරකාර මණ්ඩල සමාජිකයන් පත්කරණුයේ 2022 අංක 1 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සංශෝධන පනතේ 4 වගන්තිය මගින් සංශෝධිත 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ 3-2 වන උපවගන්තිය 90 ඒ අනුව භාරකාර මණ්ඩලයේ සමාජිකයන් පත්කිරීමේ බලධාරීන් පහත පරිදි වේ 1 ප්‍රාරම්භක හෝ ඔහුගේ නාමිකයෙකු පත්කිරීම නිල බලයෙන් සභාපති පත් කරන්නේ ජනාධිපතිවරයා උසස් අධ්‍යාපනය හා අධ්‍යාපන විෂයන් පවරැති අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම්වරයාත් වෙළඳ විෂය පවරැති අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම්වරයාත් පත්ව නිල බලයෙන් පත්කල සමාජිකයන් පත් කරන්නේ ප්‍රාරම්භක අතුන 2025 12/31 දිනට අරමුදලේ මුළු වටිනාකම රුපියල් මිලියන 21,600 ආ එක මහපොළ භාරකාර අරමුදලට වාර්ෂිකව අරමුදල් ලැබුණු අරමුදල් ප්‍රමාණය 2022 ස්ථාවර තැන්පතු පොලිය රුපියල් මිලියන 272 2023 මිලියන 258 2024 156 2025 ඇසමේන්තු ගත මිලියන 169 භාණ්ඩාකාර බැඳුම් කර පොලිය 2022 මිලියන 727 2023 මිලියන 614 2024 මිලියන 611 2025 ඇසමේන්තු ගත මිලියන 698 භාණ්ඩාකාර බිල්පත් පොලිය 2022 මිලියන 629 2023 මිලියන 1514 2024 මිලියන 942 2025 ඇසමේන්තු ගත මිලියන 762 නායකර පොලි 2022 මිලියන 111 2023 මිලියන 10 එතන සිට නැත සංවර්ධන ලොතරැයි ලාභාංශ 50% කොටස 2022 රුපියල් මිලියන 1382 2023 මිලියන 1519 2024 මිලියන 1418 2025 ඇස්තමේන්තු ගත මිලියන 362 මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් ලැබෙන බදු කුලිය ගරු මන්ත්‍රීතුමා 2022 ඉඳන් හැම වසරම රුපියල් මිලියන 25 ගන්න ලැබෙන්නේ කෙටි කාලන ආදායම් හැටියට 2022 මිලියන 5යි 2023 මිලියන 35යි 24 මිලියන 98යි 2025 ඇස්තමේන්තු ගත මිලියන 47යි වෙනත් ආදායම් ඇතුළුව මම එකතුව කියන්න 2022 රුපියල් මිලියන 3179යි 2023 මිලියන 405යි 2024 මිලියන 3258යි 2025 ඇස්තමේන්තු ගත මිලියන 4768යි අවසන් ගිනුම් දත්ත පරිගණන ගත කර ඇති 2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ලැබී ඇති මුදල් පිළිබඳව හැමුණු එකේ දැක්වේ මම හැමුණුම සභාගත කරනවා මහපරිශ්‍යත් ගෙවීමට ශිෂ්‍ය මහපොළ ශිෂ්‍යත් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් වාර්ෂිකව ලැබුණු අරමුදල් ප්‍රමාණය 2022 සිට පහත පරිදි වෙනවා විශ්වවිද්‍යාල සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා දෙන භාණ්ඩාගාර දායක මුදල 2022 රුපියල් මිලියන 1389යි 2023 රුපියල් මිලියන 1477යි 2024 රුපියල් මිලියන 1500යි 2025 ඇස්තමේන්තු ගත රුපියල් මිලියන 2143යි උසස් තාක්ෂණ ආයතන සිසුන්ට අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ විසින් ලබා දෙන මුදල 2022 2023 සහ 2024 වර්ෂවල ලබා දීලා නැහැ 2025 වර්ෂයේ ලබා දීලා තියෙනවා රුපියල් මිලියන 67.5ක් ඒ අනුව මහපොළ භාරකාර අරමුදලට අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2022 වර්ෂයේ රුපියල් මිලියන 1389ක් 2023 මිලියන 1477ක් 2024 මිලියන 1500ක් 2025 මිලියන 2210.5ක් ලබා දීලා තියෙනවා ඊළඟ කොටස මහපොළ භාරකාර අරමුදලේ පුනරාවර්තන වියදම් 2022 ඉඳලා 2022 රුපියල් මිලියන 66යි 2023 මිලියන 58යි 2024 මිලියන 57යි 2025 ඇස්තමේන්තු ගත මිලියන 51යි තුන්වෙනි කොටස මහපොළ ශිෂ්‍යත් ප්‍රධාන වියදම් සහ පුනරාවර්තන නොවන වියදම් ශිෂ්‍යත් සඳහා වියදම 2022 රුපියල් මිලියන 1288යි 2023 මිලියන 1540යි 2024 මිලියන 1564යි 2025 නොවැම්බර් දක්වා මිලියන 2215යි පුනරාවර්තන නොවන වියදම් ප්‍රාග්ධන වියදම් නැත එකතු එතකොට පුනරාවර්තන වියදම් පමණක් වෙනවා ගරු මන්ත්‍රීතුමා මම ඒක ආයි කියවන්න යන්නේ ප්‍රධානය කරලා ශිෂ්‍යත් ප්‍රමාණය ශිෂ්‍යත්ලාභී සිසු සංඛ්‍යාව මෙහෙමයි 2021 ඒ කියන්නේ විශ්වවිද්‍යාල සිසුන් උසස් තාක්ෂණ ආයතන සිසුන් මහ අනෙකුත් ආයතන සිසුන් සඳහා මම එකතුව කියන්නම් 2021 18500යි 2022 18500යි 2023 24 18500යි 2025 ගරු මන්ත්‍රීතුමා අධ්‍යයන වර්ෂ දෙකකට දෙනවා 2022 23 අධ්‍යයන වර්ෂයට 19500කටත් 2023 24 අධ්‍යයන වර්ෂය සඳහා 19500කටත් ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන් සඳහා 2021 22 23 කියන අවුරුදු ලබා දීපු 16000ක් වන ශිෂ්‍යත් ප්‍රමාණය 2025 දී 17002ක් බවට පත් කළා තියෙනවා උසස් සාක්ෂණ ආයතන සිසුන් ලබා දෙන ප්‍රමාණය 1500න් පවතිනවා අනිකුත් ආයතන සිසුන් ලබා දෙන ප්‍රමාණය 1000 පවතිනවා පහ මහපොළ අරමුදල් ආරම්භයේ සිට මේ දක්වා 1981 සිට 2025 දක්වා ලබා දී ඇති මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 418,637කි මම මේක ඔක්කොම කියවන්න යන 418,637යි ඒ අනුව 1981 විශ්වවිද්‍යාල සිසුන් 422කට ලබා දුන් ප්‍රමාණය 2025 වන විට එක් අධ්‍යයන වර්ෂයක් සඳහා 17,000ක් හැටියට අධ්‍යයන වර්ෂ දෙකට 17,000 24,000ක් ලබා දීලා තියෙනවා ඊළඟට ඒ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
කතානායකතුමනි ඉතාමත් විශිෂ්ට දේශපාලඥයෙක් වශයෙන් ලලිත් අතුලත් මුදලී අප රටේ සහජ හැකියාව තියෙන ආර්ථික අපහසුතාවයක් තියෙන ඒ ශිෂ්‍යයන්ට 418,000ක පිරිසක් ලබා දීලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මට මේ අවස්ථාවේදී ඔබතුමා තුලින් වෙළඳ ඇමති අහන්න අවශ්‍ය වන්නේ ලලිත් අතුලත් මුදිට සිහිනයක් තිබ්බා මේ විශ්වවිද්‍යාලයක් ඇති කරන්න මේ තියෙන හැකියාව තුළ. ඉතින් මම හිතන්නේ අගමැතිනියත් මෙතන සිටින නිසා 177,000ක් කතානායකතුමනි උසස් පෙළට සමත් වුණාට 55,800ක් විතරයි යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන් එක තුළ රජයේ විශ්වවිද්‍යාලට ඇතුළත් වන්නේ. ඒ නිසා ලලිත් අතුලත් මුදලි වෙනුවෙන් මෙවැනි පරිත්‍යාගයක් අදහසක් ඉදිරිපත් කළ තියෙන දේශපාලඥෙක් වෙනුවෙන් අපට විශ්වවිද්‍යාලයක් ඇති කරන්න පුළුවන්ද කියන එක මම මේ අවස්ථාවේදී ඔබතුමා තුලින් අගමැතිනි හරි වෙළඳ ඇමතිකින් අහනවා.
ගරු
කතානායකතුමනි ගරු ලලිත් අතුලත් මුදලි මැතිතුමා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙන්නට පෙර ආතුමම හිතන්නේ වරාය අමාත්‍යවරයා ඉන්න කාලෙත් ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යවරයා කාලෙත් ආරම්භ කරපු ඉතා විශිෂ්ට වැඩපිළිවෙලක් තමයි මහපොලිස් ශාත ආරමුදල. මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්න අයගෙනුත් යම් ප්‍රමාණයක් ඒ ශිෂ්‍යත්වයේ ප්‍රතිලාභ ලබා ගන්නට ඇති. ඒක අපේ දරුවන්ට වැදගත් සේවාවක් වුණා. මම හිතන්නේ වෙළඳ අමාත්‍යතුමා මහපොල බාරකාර ආරමුදලේ නියෝජිතෙක් හැටියට සමාජික හැටියට ඒක අනාගතයේ පෙරතුරක් ලබා දෙවි. මම ඔබතුමාගේ අදහස එතුමාට ඉදිරිපත් කරමි.
ගරු මන්ත්‍රීතුමා
කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය වන්නේ මෙවැනි 418,000ක් තිබ්බත් අවුරුදු 4කට ඉස්සෙල්ලා ඉතමත් ඛේදවාචක අවස්ථාවක් ඇති වුණා පෙරදෙණියේ ලලිත් අතුලත් මුදලගේ ඒ තියෙන ස්ටැචු එක කඩා කප්පල් කළා. කවුද මේ මහපොළ ඇති වුණේ කියන ප්‍රශ්නෙට යම් විදියෙන් ප්‍රශ්න ඇතියක් ඇති කරලා පෙරදෙණියේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මේ අවස්ථාවේදී ගරු අගමැතිනියත් අධ්‍යාපන ඇමති උසස් අධ්‍යාපන ඇමති වශයෙන් ඉන්න නිසා මම කාරුණික අහනවා මේ අයට යම් විදියකින් ඩිසිප්ලින්යක් ඇති කරන්න පුළුවන් විදියක කටයුත්තක් සහ කවුද මේකේ මෙවැනි සංකල්පය ආරම්භ කරේ කියන එකත් හඳුන්වලා දෙන්න පුළුවන්ද කියන එක මං ලලිත අතුලත් මුදලගේ ගෝලයක් වශයෙන් මං කාරුණික ඔබතුමාගෙන් අහනවා.
ගරු සෞඛ්‍ය
මන්ත්‍රීතුමා මම හිතනවා මේ අපේ රටේ බහුතරයක් ජනතාව මේ ශිෂ්‍යත් අරමුදල පිළිබඳව සහ ලලිත් අතුලත් මුදලි මැතිතුමා පිළිබඳව දන්නවා. ඒ නිසා එතුමාට ඒ නිසි ගරුත්වය ඒකේ හිමි වෙනවා.
තවත් මම හිතන්නේ අනාගතයේදීත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ගරුත්වයතුමාට ලැබෙවි. මම හිතන්නේ කවුරුවත් ඒ සම්බන්ධයෙන් කෙලෙහි ගුණමතක් කරයි කියලා. ඉතිහාසයේ ඕනෑම ඉතිහාසයේ අපි මේ අමාත්‍ය ධූර දරණ අය, වකීම් දරණ අය එකතු කරපු දේවල් වල වටිනාකම් ඒවා වර්තමානට අනාගතයට අරගෙන යනවා. මම හිතන්නේ ඒ ගැන අපේ ගරුත්වය කවදත් හිමි වෙනවා කියන එක.
ප්‍රශ්න අංක 4 ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට ගරු ඔබතුමාගේ ප්‍රශ්න දෙකම අවසන්. ගරු මන්ත්‍රීතුමා, ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ඇසීමට
මම ආහන ගරුකතා නැතුණු.
ගරු ආන්පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කතානායකතුමනි, සති දෙකක් පල් ගන්නවා.
ප්‍රශ්න අංක 6 ගරු සුසන්ත කුමාර නවරත්න මහතා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු
කතානායකතුමනි, මාසයක් පල් ගන්නවා.
ප්‍රශ්න අංක 7 ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, එක 2024/9/21 දින සිට 21/26 දක්වා හෙරෝයින් කිලෝග්‍රෑම් 1468යි, සැකකරුවන් ගණන 1829යි, ගංජා කේරළ ගංජා කිලෝ 5344යි, ගංජා පැල මිලියන 9.4යි, සැකකරුවන් 829යි, කොකේන් කිලෝග්‍රෑම් 39.3යි, සැකකරුවන් 52යි, හසීස් කුස් කිලෝග්‍රෑම් 832.3යි, සැකකරුවන් 280යි, අයිස් කිලෝග්‍රෑම් 3022.2යි, සැකකරුවන් 2275යි, මත්පෙති මත්කරල් 663,000යි, සැකකරුවන් 237යි, වෙනත් මිලියන 10යි, සැකකරුවන් 22යි, වෙනත් මත්පෙති වගේ දේවල්. ඊට පස්සේ දෙවෙනි එක ඇමුණුම එක සභාගත කරනවා, ඇමුණුම 3 සභාගත කරනවා. ගරු මන්ත්‍රීතුමනි, මේ පිළිබඳව
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මම හිතනවා මේ ඔකේ ඉතා වැදගත් ප්‍රශ්නයක් ඕක මේ වෙලාවේ නිසා. 7-2 යන්නේ වත්කම් වල මුළු වටිනාකම හෝ මෙතනදී කියන්න පුළුවන්ද කියන එකයි. දේපොළ හා වත්කම් තුන්වෙනි එකේ දේපොළ හා වත්කම් වල අයිතිකරුවන් මම හිතනවා මෙතනදී ප්‍රකාශ කරන්න පුළුවන් නම් මම හිතනවා ඉතා වැදගත් කියලා. ගරු කතානායකතුමනි,
ගරු අමාත්‍යතුමා,
කතානායකතුමනි, හපුගොඩ ආරච්චිගේ කංකානම් ලගේ දුමින්ද දිලුරුක් අංක 42 කිරිමැටියාව ඔවිලිකන්ද මාතලේ අක්‍රිය කරපු දේපළ වටිනාකම මිලියන 23යි, වෑන් රථ 1යි, අතුරුපැදි 1යි, නිවස සහ රෝල ගේට්ටුව. ඊට පස්සේ අංක 2 කන්දයියා කලා මෝගන් අංක 25 සෙන්ට් පැට්‍රික් පාර ගුරුනගර යාපනයේ වටිනාකම තක්සේරු කරන මැත මෝටර් බෝට්ටු 2යි, අංක 3 දිලුම් තාරක බාලසූරිය අංක 71 මීරිගම මුහුණත වටිනාකම 108,000යි, පොයතස් 15 ඉඩම සහිත දෙමහල් නිවස මොහොමඩ් හරිෂ් මොහොමඩ් වල් පොළදෙනිය මාවනැල්ල 2021/21 දින සිට ක්‍රියාවිරහිත කර ඇති අතර වටිනාකම තක්සේරු කරන මැත CBO 0.510 වාහනය, ABY 10.25 වාහනය, CAE 94.44, CAE 51.96 යන වාහන දීපලක්ති කරලා තියෙනවා. ඊට පස්සේ අංක 5 මොහොමඩ් ශියාම් A187B වල්පොළ දෙනිය මාවනැල්ල 2021/21 දින ක්‍රියාවිරහිත කර ඇත වටිනාකම තක්සේරු කර නැමත CBQ 67.80 රථය. ඊට පස්සේ 6 විජේසූරිය මහදුරුගේ උදිත ඉරෝෂන් විජේසිරි වලස්කල වත්ත වලස්කල මිලියන 5ක වත්කම් ලොරි රථ 1යි, ඉන්දික පත්මකුමාර දීවරගම්මානය පල්ලොරාව මඩල මිලියන 2.5යි බොල්රෝ කැබ් රථ 1යි තාමතරව රුපියල් මිලියන 1 ගිණුම මුදල් වලින් 9 විරිත්තමුල්ල ගමගේ ආති ලහිරු සම්පත් සුවදාරච්චිගේ වත්ත පොල්වත්ත දෙනිපිටිය මිලියන 1.8යි ත්‍රී රෝදත් 1යි හෙට්ටිආරච්චිගේ දෝනසයානි චන්ද්‍රලතා කඳාන කෝටි 6යි පර්චස් 14.7ක ඉඩම සහ සිව්මහල් නිවස කෝර්ලගමගේ මන්දිනු පත්මසිරි නොහොත් කේල්බද්දර පත්මේ මිලියන 30යි අඩක් නිම කරන ලද ගොඩනැගිලි සහිත පර්චස් සිස්සක ඉඩම ඊට අමතරව මිලියන 20යි අඩක් නිම කර ඇති කාමරහයක් සහිත ගොඩනැගිල්ල පටබැදි මද්දුගේ ශයන් සස්තර නොහොත් දෙහිබාලා මිලියන 200යි බහුදින යාත්‍රා 5යි තාමතරව මිලියන 50යි පර්චස් 15.8ක ඉඩම සහ දෙමහල් නිවස ජයසිංහගේ මදුරංග සම්පත් අමාලි නිවස හංගමුව මිලියන 5.4යි කැබ් රථ 1යි මිලියන 14.5යි වෑන් රථ 1යි මිලියන 73.03යි ගිනුම් 5ක මුදල් 160,328යි 788ක ගිනුම් 1යි විදේශ මුදල් USD 544යි ඊට අමතරව මිලියන 283ක මුදල් අක්‍රිය කරලා තියෙනවා අධිකාරි සමන්ත පෙරේරා අංක 55 දෙහිවල මිලියන 5යි පර්චස් 10.1ක ඉඩම ඊට අමතරව මිලියන 13ක අක්කර 1යි පර්චස් 1.5ක ඉඩම මේ දේපල අක්‍රිය කරලා තියෙනවා මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සහ පාතල් ක්‍රියාකාර සම්බන්ධයෙන් මේ වෙනකොට
ගරු මන්ත්‍රීතුමා ගරු කථානායකතුමනි මගේ පළමු අතුරු ප්‍රශ්නය මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ දවාරක් කාර්ය අත්අඩංගුවට ගන්නවා
ඔබතුමා
වගේම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නවා අපි දැක්කා දැන් මම අමතුමා අහන්න කැමතියි මේ මත්ද්‍රව්‍යල ඉල්ලුම දැන් සැපයුමනේ අපි අඩාල් කර දෙන ඉල්ලුම අඩාල කිරීමට මොනවාද අරන් තියෙන පියවර සහ ඒ වගේ ප්‍රගතිය සම්බන්ධ
ගරු කථානායකතුමනි මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සඳහා වැටලීම් ත්‍රිවිධ හමුදාව පොලිසිය STF යොදවලා කරන අතරම මත්ද්‍රව්‍ය සඳහා රට අභ්‍යන්තරයේ ඉල්ලුමක් තියෙනවා ඉල්ලුම අවම කිරීම නැත්නම් ඉල්ලුම ඉවත් කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් අරන් තියෙනවා මේ වෙනකොට සමත් සමාජයේම ජාලගත කරලා සංවිධානය කිරීමේ වැඩපිළිවෙල දියත් වෙලා තියෙනවා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සභාව පිහිටවලා තියෙනවා දෙවනි තලයේ හැටියට අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පදනම් කරගෙන දිස්ත්‍රික් සභාව පිහිටවලා තියෙනවා තුන්වෙනි ලේයර් එක ඇටියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පදනම් කරගෙන ප්‍රාදේශීය කමිටුව නිර්මාණය කරමින් යනවා පහළ තලයේ ගම් මට්ටමේ මහජන ආරක්ෂක කමිටු 14,000ක් හදලා මේ වැඩපිළිවෙලට බද්ධ කරලා තියෙනවා ඒ වගේම මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩාල කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන් අත්අඩංගුවට ගැනීම නිරන්තරයෙන්ම අඛණ්ඩව සිද්ධ කරනවා මේ සඳහා STF සහ පොලිසිය නිරන්තරයෙන්ම යොදවලා තියෙනවා ඊට අමතරව මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සිරගත කිරීමේ අපේක්ෂාවක් නැහැ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ඒකට ඇබ්බැහුවන් පුනරුත්ථාපනය කිරීම ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා විශේෂයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පාසල් මට්ටමේ සිට සියලුම රාජ්‍ය රාජනෝන සංවිධාන හරහා රාජ්‍ය ආයතන හරහා දැනුවත් කිරීමේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් සැලසුම් කරලා තියෙනවා ඊට අමතරව පුනරුත්ථාපනය සඳහා ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අවස්ථාව සලසලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන 25ක් දිස්ත්‍රික්ක 25 පාදක කරගෙන මේ වෙනකොට නිර්මාණය කරමින් යනවා දැනටත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන 12ක් පමණ ස්ථාපිත කරලා තියෙනවා දැනට අතරමැදි නිවේශනයක් මිහින්තලේ සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ස්ථාපිත වෙලා තියෙනවා ඊට අමතරව කාන්තාවන් සඳහා මධ්‍යස්ථානයක් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත වෙලා තියෙනවා ඊට අමතරව ඉදිරියේදී හැම දිස්ත්‍රික්කයකම මේ වෙනකොට මුදල් වෙන් කරලා මාර්තු මාසයේ තවත් අලුතෙන් දෙකක් විවෘත කිරීමට හැකියාව ලැබෙනවා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය හෝ ප්‍රතිකාර සඳහා යොමු කිරීම මේකේ අරමුණ ඒකේ ලෙවල් එක හඳුනා ගැනීම සඳහා තම අතරමැදි මධ්‍යස්ථානය පිහිටවලා තියෙන්නේ. ඒ සඳහා කවුන්සලර්ස්ලා 250ක් විශේෂ පුහුණුවක් සඳහා යොමු කරා අන්තරායක රවස්ස පාලක ජාතික මණ්ඩලය. ඒ කවුන්සලර්ස්ලා හරහා මේ මද්රව්‍ය අබ්බහුවන්ගේ ලෙවල් එක පරීක්ෂා කරලා නැත්නම් මට්ටම පරීක්ෂා කරලා ඔවුන් නිවසේ තබා පුනරුත්ථාපනය කරනවද, එහෙම නැත්නම් දින 14ක අතරමැදි නිවසේ තබා පුනරුත්ථාපනය කරනවද, එහෙම නැත්නම් මාසයක කාලයක් සඳහා පුනරුත්ථාපන වැඩපිළිවෙලට යොදවනවද, එහෙම නැත්නම් පුනරුත්ථාපන වැඩපිළිවෙලින් එහා ගිහිල්ලා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරනවද කියන කාරණය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අනුතුරුව මේ වැඩපිළිවෙල සමස්ත රට පුරාම දියත් කරන වැඩසටහන මේ වෙනකොට දියත් කරලා තියෙනවා. ඒ හරහා අපි හිතනවා මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම සැපයීම අඩාල කරන වගේම මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අඩාල කරන්න අවශ්‍ය පියවර රාශියක් අරන් තියෙනවා කියන එක මේ සභාවට ප්‍රකාශ කරන්න කැමැති ගරු කතානායකතුමනි.
ඔබතුමාගේ දෙවන ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, අපි කවුරුත් දන්න දෙයක් තමයි මේ පාතාලයේ මද්ද්‍රව්‍ය විනාශයන් එක්ක අපි කරනකොට මද්ද්‍රව්‍ය පාතාලය සහ දේශපාලනය අතර සම්බන්ධයක් තිබුණා. ඒ දේශපාලන සම්බන්ධය මත අපි දැක්කා යම් අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්න කිරීම අර කේල්බද්දර පද්මගේ අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ. ඒ වගේ විමර්ශනවල වර්තමාන ප්‍රගතිය සහ ඒ පිළිබඳව මම දැනගන්න කැමති ගරු ඇමතුමනි.
ගරු විශේෂයෙන් කේල්බද්දර පද්ම ඇතුළු පාතාල ක්‍රියාකාරකම් කීප දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව අපි විමර්ශන දිගටම කරමින් පවතිනවා. ඔහු සතු දුරකථන 30ක් සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ දුරකථන හරහා ලබාගත් තොරතුරු සහ ඔවුන්ගේ ප්‍රකාශ හරහා ඔවුන් සමග සබඳතා පැවතු දේශපාලකයන් ඔවුන් සමග ක්‍රියාකාරකම් වල යෙදුණු දේශපාලකයන් පිළිබඳව තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔවුන් එම දේශපාලන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. ප්‍රකාශ සටන් කරගනිමින් ඉන්නවා. සම්පූර්ණ විමර්ශනකින් පස්සේ තමයි ගරු කථානායකතුමනි මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කරන්න හැකියාව තියෙන්නේ. මේ වෙනකොට විමර්ශන ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතිනවා.
ප්‍රශ්න අංක 8 ගරු අජිත් ගිහාන් මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඇසීමට.
ගරු අමාත්‍යතුමාගෙන් අහන ප්‍රශ්නය ගරු කථානායකතුමනි.
අමාත්‍යතුමා
කථානායකතුමනි, එතුමා ප්‍රශ්නය 1, සංචාරක ආකර්ෂණය රටේ ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී නොමැති අතර රට පුරා සංචාරක ආකර්ෂණ ස්ථාන ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ සංවර්ධනය කිරීමට කටයුතු කරමින් පවතී. ආ2, සංචාරක කර්මාන්තය සඳහා වැඩි විභවයක් ඇති පුත්තලන් දිස්ත්‍රික්කය සංචාරක ගමනාන්තයක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා මේ දක්වා වැඩපිළිලක් නොමැති බව දන්නවද කියන එතුමා අහන ප්‍රශ්නයට පිළිතුර වැඩපිළිලක් පවතී. ආ1, පුත්තලන් දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා හඳුනාගෙන ඇති සංචාරක ගමනාන්ත 5 සඳහන් පරිදි වෙනවා. ආනමඩුව, තෝනිගල සෙල්ලිපිය, පරමාකන්ද රජමහා විහාරය, මහා උස්වැව, ආරච්චි කට්ටුව, ආනවිලුන්දාව රැම්සා තෙත්බිම, හලාවත මුන්නේස්වරම් දේවාලය, කරුවලගස්සව තබ්බෝ ජලාශය සහ අභය භූමිය, විලඳගොඩ පුරාවිද්‍යා භූමිය, මාදම්පේ ශ්‍රී මුර්ගන් කෝවිල, මාරවිල ගෝල්ඩන් බීච් මාරවිල, මාරවිල කුරුස පල්ලිය, වෙන්නප්පුව, වෙන්නප්පුව කලපුව සහ සෙන් ජෝසප් පල්ලිය, කල්පිටිය, කයිට් සර්ෆින්, බත්තලංගුණ්ඩුව, ලන්දේසි කොටුව, කුඩාව වෙරළ, ඩොල්ෆින් වොචින්, තලවිල පල්ලිය, ආලන් කුඩා වෙරළ සහ කුදිරමලේ, වනාතවිල්ලුව, ගංගේවාඩිය, විල්පත්තු, ද බයෝ මල්වි රජමහා විහාරය, බයබැප්‍රි. 2, වයම් පළාතේ ප්‍රධාන සංචාරක සැලැස්ම, ඒ සඳහා ගනු ලබන පියවර කවරේද? වයම් පළාතේ ප්‍රධාන සංචාරක සැලැස්ම, වයම් පළාත් සංචාරක සංවර්ධනය උදෙසා 2025 වර්ෂයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශ සහ ඊට අයත් නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ප්‍රධාන සැලැස්ම සකස් කිරීම ආරම්භ කර ඇති අතර එම කටයුතු 2026 වර්ෂයේදී සම්පූර්ණ කිරීම නියමිතයි. එම සැලැස්මට අනුව වයම පළාත් සඳහා සංචාරක සංවර්ධන කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර යටතේ කුරුණෑගල සහ පුත්තලන් දිස්ත්‍රික්කවල හඳුනාගත් සංචාරක ගමනාන්ත සංවර්ධනය සඳහා සැලසුම් හා නිර්මාණ සකස් කරමින් පවතී. මීට අමතරව 5 දැක්කට සංවර්ධන ව්‍යාපති පුත්තලන් දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් ආරම්භ කර ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. හලාවත වෙරළ උද්‍යානය වයඹ සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරමින් පවතින ඒ සඳහා රුපියල් මිලියන 55ක් යෙදවෙනවා. හලාවත මහවැව සහ තනිවැල්ල දේවාලය ආශ්‍රිත සංචාරක කලාපයේ සංවර්ධනය සඳහා සැලසුම් කළා තියෙනවා. ඩිස්කවර් කල්පිටිය නිල වෙබ්බඩි නිර්මාණය කිරීම වයඹ සංවර්ධන අධිකාරිය මගින් කයිට් සර්ෆින් ප්‍රදේශයට ආසන්නේ නවීන වැසිකිලි පද්ධති සවි කළා තියෙනවා. ඊට අමතරව තව යෝජිත ව්‍යාපෘති හැටියට ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනා ක්‍රමයේ යටතේ 2026 වර්ෂය තුළ කල්පිටියේ කයිට් සර්ෆින් ප්‍රදේශය ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධන කිරීම සැලසුම් කර ඇත. ගංගේ වාඩිය සංචාරක කලාපයක් බවට පත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ලොකු කර ඇත. කුඩාවස ආනවාසල වෙරළ උද්‍යාන සඳහා පාවෙන ජැටි ඉදිකිරීමට යෝජිතයි. විල්පත්තු එළුවන් කුළම පිරිසුම සංවර්ධනය කිරීම සැලසුම් සකස් කර ඇත. ආනවිරුන්දාව සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කර ඇත. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්න අංක 9 ගරු රෝහිත අභිගුණවර්ධන මහතා මුදල් ක්‍රම සම්පාදක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ඇසීමට. දෙවෙනි වටය ප්‍රශ්න අංක 1 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ඇසීමට.
ගරු කථානායකතුමනි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයෙන් අහනවා.
ගරු කථානායකතුමනි පිළිතුරු සභාගත කරනවා.
ප්‍රශ්න අංක 4 ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයෙන් ඇසීමට.
කථානායකතුමනි MLAM හිස්බුල්ලා මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයෙන් අහනවා.
ප්‍රශ්න නායකතුමනි සති දෙක කාලයක්
ගන්නවා. ප්‍රශ්න අංක 9 ගරු රෝහිත අභිගුණවර්ධන මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඇසීමට.
රෝහිත අභිගුණවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි මේ පිළිතුර සභාගත කරනවා.
ගරු තමින් විජේ මන්ත්‍රී ඔබතුමා
සාර්ණක 32 ගරු කථානායකතුමනි මේ න්‍යාය පත්‍රයට මගේ ප්‍රශ්න යොමු වෙන්නේ නැහැ. මම ඔබතුමාට මම දිගින් දිගටම කිව්වා නිකන් අපේ අවස්ථාව තමයි ඊයේ දිනේ ඇහුවේ තුන් වතාවක් කල් ගිය ප්‍රශ්නයක් ගරු කථානායක. ඒ කියන්නේ තුන් වතාවක් කියන ගරු කථානායකතුමා ඔබතුමා දන්නවා සති දෙකක් කල් ගන්නවා. ඒ කියන්නේ හරියට පාර්ලිමේන්තු සැසිවාර දෙකකුත් සැසිවාර තුනක් කල් ගියාම එන්නේ. ඒතකොට මාස 6කින් තමයි ගරු කථානායකතුමා මේවට අසාධාරණ වෙන්නේ. ප්‍රශ්නේ මට ආවේ. නමුත් මම යොමු කරලා තියෙන ප්‍රශ්න 32 යටතේ න්‍යාය පත්‍රයට එන්නේ නැහැ. මම යෝජනා කරනවා මේක හිතාමතා එක්තරා නිලධාරියෙක් මගේ ප්‍රශ්න ටික යොමු කරන්නේ නැහැ ගරු කථානායක.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ වාර්තාවක්
මේක බලන්න ඔබතුමාම තේරුම් ගන්න තුන් වතාවක් ආපු
ඔබතුමාගේ
ඔබතුමාගේ
සම්බන්ධ වාර්තාවක් අපි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා ගරු මන්ත්‍රීතුමා.